පාර්ලි චම්ප කරන කමැතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමා අමතලා මම 2021 9/30 වරප්‍රසාද පනතේ දෙවැනි වගන්තිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද උල්ලංඝනය කිරීම නමින් ලිපියක් යොමු කළා. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා ඒ සඳහා මේ අවස්ථාව ලබා දීම ගැන. ගරු කතානායකතුමනි, 2021 9/18 වෙනිදා මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලිපියක් ලැබුණා. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109/6 වගන්තිය යටතේ නොටිසියක් යොමු කරලා තිබුණා. මට පැමිණිලා මේ නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැර කිරීම ප්‍රජා පවිත්‍රතා කටයුතු අමාත්‍යාංශය තුල සිදුවේ කියන මුදල් අවභාවිතාවක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙන්න. ඒ අනුව එම නොටිසියට අවනත වෙමින් මම 2021 9/24 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා. ඒ නොටිසිය මා වෙත එව්වේ ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින්ද හේරත් මැතිතුමා. එහිදී විශාල මාධ්‍ය ප්‍රචාරයක් ආණ්ඩුවේ මාධ්‍යවලින් ප්‍රකාශ කළා. මම මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය වෙලා ඉන්න කාලේ රුපියල් මිලියන 150ක අවභාවිතාවක් කළාය ප්‍රචාරක වැඩ කටයුත්තක් ගැන. නමුත් ඒ නොටිසිය තිබුණේ රුපියල් මිලියන 75ක ප්‍රචාරක කටයුත්තක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගන්න. මගෙන් ඇහුව එක ප්‍රශ්නය, ඒ තමයි අපේ හිටපු අග්‍රාමාත්‍යතුමාගේ අමාත්‍යාංශයෙන් එවපු ලිපියකට අනුකූලව අදාළ අමාත්‍යාංශයේ සංවර්ධන කටයුතු පිළිබඳ ජනතාව දැනුවත් කරන්නයි කියලා ලිපියෙන් ඉල්ලීමක් කළ තිබුණා. ඒ ඉල්ලීම සම්බන්ධයෙන් මම අපේ ලේකම්තුමා ඇතුළු, ඒ කාලෙට අපේ නියෝජ්‍ය අමාත්‍යතුමා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක කලබනාකරණ රැස්වීමේ මුලාසනේ දරුවද කියලා මං කෝ කියන. ඒක සාමාන්‍ය ස්වභාවයක්. අපි හැමදාම කලබනාකරණ රැස්වීම පැවැත්වුවා. ඒ අනුව ඒ පැවැත්වුවද කියලා. හැබැයි මේ සාකච්ඡාව දිගට යනකොට මට වැටහුණා, ඒ නිලධාරීන් ප්‍රකාශ කළා මගේ දුරකථන සංවාදවලට ඔවුන් සවන් දී තිබෙන බව 2018 සහ 2019. ඒක මම ඉතාමත් පැහැදිලිව කියනවා. අපරාධ නඩු විධාන සංග්‍රහ 124 වෙනි වගන්තියට අනුව එවැනි විමර්ශනයක යෙදෙන පොලිස් නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගේ අවසරයක් ගන්න ඕනි දුරකථන සංවාද සම්බන්ධයෙන්. මම ඇහුවා එවැනි අවසරයක් ගත්තද මගේ දුරකථන වලට සන් දෙන්න මහේස්ත්‍රාත්වරයාගෙන් කියලා. ඔවුන් මට ප්‍රකාශ කළා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ප්‍රසාද් රණසිංහ විසින් ඒවා ඔවුන්ට ලබා දීපු බව. එතකොට එවැනි මහේස්ත්‍රාත් අවසරයක් තිබුණු නැති බව බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මගේ ඒ ප්‍රකාශයේ. ඒ බවත් මම සඳහන් කළා. ගරු කතානායකතුමනි, ඒ අනුව මම කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මගේ පුද්ගලිකත්වයට ඇති අයිතිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මා භුක්ති විඳින පාර්ලිමේන්තු වරප්‍රසාද හා බලතල නීති විරෝධී උල්ලංඝනය කළා තිබෙන බව, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ දෙවැනි වගන්තිය මගින්ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වරප්‍රසාද දැක්වෙන එහි 7 වැනි වගන්තිය මගින්ද, අපට මේ අපේ වරප්‍රසාදයන්ට අමතරව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීන් සතු බලප්‍රසාදද සතුවන බව මෙතනදී මම සිහිපත් කරන්න කැමැතියි. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු ප්‍රධාන වරප්‍රසාදයක් වන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය. එම වරප්‍රසාදය නිරුක්ති කර ගැනීමේදී මේ වන විට මේ රට තුළ බලාත්මක වන එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතීන් පිළිබඳ සම්මුතියේ 19 වැනි වගන්තිය සඳහන් කරන්නේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, දේශ සීමා හා මායිම් තුළ නොපිටා තොරතුරු හා අදහස් සොයායාම ලබා ගැනීම හා බෙදා හැරීමේ නිදහස තම අදහස් වාචිකව ලිඛිතව මුද්‍රිතව ඕනෑම ආකාරයකින් වෙනත් මාධ්‍යයක් තුළින් ප්‍රකාශ කළ හැකි බවයි. ඉහත කී පසුබිම තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට තම දුරකථනයේ එම අදහස් ප්‍රකාශ කිරීම නිසා අත්‍යන්තයෙන්ම උපකාරී වන මෙවලම ඒ තුළ මන්ත්‍රීවරයෙකුගේ පුද්ගලික නිදහසට යටත් වන තොරතුරක් වන්න තමන් සතු වරප්‍රසාදී තොරතුරක්. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගේ පාර්ලිමේන්තු වරප්‍රසාදයේ උල්ලංඝනය කළ තියෙන බව මගේ හැඟීමයි. නිසි අධිකරණ නියෝගයකින් තොරව මගේ අතීත දුරකථන සංවාදයන්ට අදාළ දත්ත අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුදා හැරීම මගින් අදාළ සේවා සැපයුම්කරුවන්ද මගේ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කර ඇති බව මගේ හැඟීමයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සතු වරප්‍රසාද කඩකිරීමට අදාළ විධි විධාන පනතේ 22 වැනි වගන්තිය මගේ ප්‍රතිපාදනය කළ තියෙනවා. මා කියා සිටින්නේ ඊත වරප්‍රසාද කඩකිරීමේ පනතේ ආපරිෂ්ඨයේ 10 වැනි වගන්තිය යටතේ ගැරෙන වරදක් බවයි මේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් හා අදාළ දුරකථන සේවා සැපයුම්කරුවන් පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව ඉදිරියට කැඳවා මූලික පරීක්ෂණයක් සිදු කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. එමින් මෙකී මූලික පරීක්ෂණයෙන් අනුතුරු 22.2 වගන්තියට අනුව මෙම වරප්‍රසාද කඩකිරීම පනතේ ආපරිශිෂ්ටයේ සදාහන් කොට ඇති වරදක් සිදු කොට ඇත බව බැලූ බැල්මට පෙනී යන්නේ නම් පනතේ 23 වෙනි පදගතිය යත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියේ සිදු කරන ලද විමසීමකින් දඬුවම් කර හැකි වරදක් බවත් මා මේ අවස්ථාවේ ඔබතුමාට සිහිපත් කරනවා. ඒ අනුව මගේ වරප්‍රසාද උල්ලංඝනයට අදාළ පැමිණිල්ල පිළිබඳ පනතේ 25 වෙනි වගන්තිය මගින් සලසා ඇති ප්‍රතිපාදන මත කටයුතු කිරීම සඳහා ගරු කතානායකතුමා විසින් නීතිපතිවරයාගෙන් වාර්තාවක් කතානායකතුමන් වෙත කැඳවන මෙන්ද එසේ කැඳවන වාර්තාව සභාගත කරන මෙන්ද එම වාර්තාව පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ සිදු කරන යෝජනා සම්මතයක් මගින් පනතේ 23 වෙනි වගන්තියත්තේ කටයුතු කරන ලෙස නීතිපතිවරයාට නියෝග කරන ලෙසද මෙනයින් මම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි. එමෙන් මම විශේෂ දෙයක් කියනවා. මොකද මේ දුරකථන සංවාදය සිදු කළා තියෙන්නේ WhatsApp මගින්. අපි කවුරුත් දන්නවා මේ WhatsApp තාක්ෂණය ගැන. WhatsApp මගින් යන පණිවිඩ end-to-end encrypted කියලා කියනවා. ඒක යන්නේ දත්තයක් හැටියට, data එකක් හැටියට transmit වෙන්නේ. ඒ කිසිම සැපයුම් කරුවෙකුට මම 80ලාට කතා කළාය කියලා WhatsApp පණිවිඩයකින් හොයාගන්න මේ අපි දන්න තොරතුරු තාක්ෂණ දත්ත පද්ධතිය ඇතුළේ නම් කරන්න බෑ. එකම ක්‍රමය WhatsApp පණිවිඩවලට අහුම්කම් දෙන්න ලබා දුන්නේ කවුදයි කියන එක සම්බන්ධයෙන් වෙච්ච යම් සුවිශේෂී තාක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තිබුණොත් පමණයි. අපි කවුරුත් දන්නා මේ පසුගිය කාලේ ප්‍රධාන පෙළේ, රටේ ප්‍රධාන පෙළේ, ලෝකයේ ප්‍රධාන පෙළේ පිරිස් ෆ්‍රාන්සේ ජනාධිපති මැක්‍රෝන්, ඒ වගේම ඉන්දියාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධි මෙවැනි අයගේ පවා WhatsApp පණිවිඩවලට ඒ රජයන්වල හෝ වෙනත් විදේශ රජයන්වල අහුම්කම් දීලා තිබෙන බව. ඒ නිසා මම බොහොම පැහැදිලිව කියනවා අර Pegasus නමින් ඊශ්‍රායලයේ නිර්මාණය කරන ලද ඒ තාක්ෂණ මෙවලම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තියෙනවද? එසේ නැත්නම් සාමාන්‍ය දුරකථන ඇමතුමක් නොවන WhatsApp ඇමතුමක් පිළිබඳ තොරතුරු වුන් දැනගත්තේ කෙසේද කියන එක ගැනත් පරීක්ෂණ කරන්නයි කියලා මම ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අපේ සිවිල් ආරක්ෂක පොලිසිය භාර ඇමතුමා ඉන්නවා, අධිකරණ ඇමතුමා ඉන්නවා, එතුමන්ලාගෙන් ද මම මේ ඉල්ලීම කරනවා. බොහොම ස්තුතියි.
චමින්ජි විජේසිරි ඇමතුමා.
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා වරප්‍රසාද ප්‍රශ්නය යොමු කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව. ගරු කතානායකතුමනි, 10 මාසේ 12 වෙනිදා 12:33 විතර
මයික් එක දාන්න.
හරි, බොහොම ස්තුතියි. ඔබතුමා ඔබතුමා ප්‍රකාශ කරලා
ඉන්නවා, මෙයාලා කතා කරමු.
හරි. කරුණාකරලා ඇමතුමාලා මේ කාලේ පිළිබඳ අවධානය යොමු කළා අනවශ්‍ය විවාද වලට යන්නේ නැතු. හරි, රණතුංග ඇමතුමා කරුණාකරලා නිසද්ද වෙන්න. හරි. ඒ ප්‍රශ්නේ මෙතන විසඳන්න බෑ.
ගරු කතානායකතුමනි, 10 මාසේ 12 වෙනිදා 12:33 මගේ ජංගම උරකතනයට මට ඇමතුමක් ආවා. ගරු කතානායකතුමනි, මම පාර්ලිමේන්තුවේ කතා කරපු ප්‍රකාශයක් සම්බන්ධ අනුරපත්‍රයේ, ඒ කියන්නේ ඔක්තෝබර් 10 වෙනිදා අනුරපත්‍රයේ තියෙන ගරු කතානායකතුමනි, පැන්ඩෝරා මූල්‍ය ගණතුණු හෙලිදරව්ව අනුව තිරුණඩේෂන් පැනමා බැංකුවක තැන්පත් කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 160 ඒ මුදල කොතරම් විශාල වන්නේද යන්න පාර්ලිමේන්තුවේ කතරම් සමාවෙන කතානායකතුමනි වන්නේද පාර්ලිමේන්තුවේ තීරුම් කළ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ඔහු කියා සිටියේ වසර 500ක් පුරා මාසික රුපියල් කෝටිය බැගින් වියදම් කරමින් ජීවත් විය හැකි කියන කාරණා. ගරු කතානායකතුමනි, මම දුරකථන ඇමතුමා දුන්න අංකය මම හංසාගත වෙන්න කියන ගරු කතානායකතුමනි 0.76 720.42 කතා කරලා කිව්වේ 12:33 මම තිරුණ අඩේෂන් කතා කරන්නේ ආ චමින්ද මන්ත්‍රීතුමාද කියලා තමයි කරු කතා නගරේ හැවුවේ. මට ඒක හොරු නැති නිසා මම කවුද කියලා නැවත හැව කරු කතා නගරේ ඕකත් මම තිරුණ අඩේෂන් කියලා. ඔහෝ මේ කාර්මයේ කියලා ඔබතුමා මේක කතා කරලා දෙන හොඳයි කියලා hina musu morning කරු කතා නායකතුමනි දුරකථනයේ විසන්දි කරා. hina musu morning. අපි දන්න විදිහට මේක මහා මූල්‍ය වංචාවක් පිළිබඳව කතා කරාගෙන කාරණේ තමයි මේ පත්‍රයේ තියෙන්නේ. ඒ කතා කරක පිළිබඳව තමයි මේ දුරකථන අංකේ මා ඊට සඳහන් කරපු දුරකථන අංකේ මට තිරුණදේශන් කියලා කතා කරේ කරු කතා නැහැ. මෙතන තියෙනවා එක පැත්තකින් කතා කරලා මොනේ අපිට කතා කරලා බැලලා තර්ජනය කරන්න පුළුවන්. හැබැයි දුරකථනයේ විසන්ධි කරපු විදියට යම් තර්ජනයක් තිබෙන බව දැනිච්ච නිසා කරු කතා නැහැ කියන්නේ ඒ දින මම මහදිවල පොලිසියට කතා කරලා මිලිහාන පොලිසියේ CIB 1117 අරයිරක් 148 කියන මේ පැමිණිල්ල සටහන් කරා කරු කතා. මේ අංකය ලබා දීලා වෙලාව ලබා දීලා තිරුණදේශන් කියන පුද්ගලයා නමින් මේ විදිහේ ප්‍රකාශයක් මට කරයි කියන කාරණේ මම කතා කරලා දෙලා. කරු කතානායකනි අද වෙනකන් පොලිසිය මේ පිළිබඳව තොරතුරක් නැහැ. හැබැයි කරු කතානායකතුමනි 10 14 වෙනිදා 04:04 25699 නම්බරෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වර්තමාන අග්‍රාමාත්‍ය පාර්ලිමේන්තු කාර්යාල ලේකම් උදිත් ලොකුමණ්ඩාර මැතිතුමා කතා කරලා ඇව්වා මගෙන් ශමින්ද අයියේ තිරු කතා කරාද කියලා. මට එහෙම ගාණක් තිබුණේ නැහැ. මොකද්ද මල්ලි කියලා හැව තිරුණදේශන් කතා කරාද කියලා හැව්වා. ඒකෙත් මගේ වෙලාව සටහන් වුණා. මං කිව්වා මට මෙන්න මේ නම්බරකින් කතා කරා. මම පැමිණිල්ලක් දාලා තියෙනවා. ඔහුද නැද්ද දන්නේ නැහැ. කවුද දන්නේ නැහැ මේක කතා කරේ. ඒ නිසා මට තර්ජනයක් වගේ මේක දැනුන නිසා මම දොරකථානායකන කියලා පැමිණිල්ලක් දැම්මා. ඒ පැමිණිල්ලේ තාම පොලිසියෙන් නම් කතා කරේ නැහැ. හැබැයි අග්‍රාමාත්‍ය ලේකම් පාර්ලිමේන්තු කටයුතු ලේකම් තුමා මට කතා කරා. ඔහු සඳහන් කරා ඒ තිරුණදේශන් තමයි කතා කරේ කියලා. එතන කරු කථානායකතුමනි මගේ ජීවිත බය පිළිබඳව ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේ කාර්යය පිළිබඳව කතා කරාට පස්සේ ඒ දුරකථන ඇමතුම ලබා දීලා හිනාමුසු මොණින් ඔබතුමා මේක කතා කරලා තිනෝ බොහොම හොඳයි. ඒ පිළිබඳව අපි ඉදිරියේදී බලාගමු කියන කාරණය සඳහන් වෙනවා කරු කථානායකතුම. ඉතින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට ඔහුගේ අපට දෙන තොරතුරු සහ රටේ දෙන තොරතුරු ටික අපි කතා කරන්න ඕනේ. මේක රහසක් නෙමෙයි. මේ පැන්ඩෝලා ඝන දිනුව පිළිබඳව රහසක් නෙමෙයි. හොරාට හොරා කියන්නේ අපි කවදාවත් බය වුණේ නැහැ කරු කථානායකතුමනි. බුදුමා දන්නවා යහපාලන ආණ්ඩුව තුලත් අපි ඒක කතා කරා. ඒසහ හොරකම පිළිබඳව කතා කිරීමේදී මේ වගේ නාමිකව එන දුරකථනතුන් පිළිබඳව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් බාරව ඉන්න කථානායකවරයා හැටියට මේ පිළිබඳව හොයලා බලලා සමීක්ෂණයක් පරීක්ෂණයක් කළ අවශ්‍ය නීතියානුකූල කටයුතු කර දෙන්න වෙනවා ඔබතුමාගේ ඉල්ලා සිට.
ස්ත්‍රී 50 කිටුම්පත් පිළිගැන්වීම දල්ලමතුමා
ඉදිරිපත් කරන කර කථානායකතුමනි
විසර්ජන සංශෝධන 20 අංක 7 දරන විසර්ජන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පතකි.
දෙවනවර කීම කවදාද?
8 දිනේ
අංක 2 සභානායකතුමා
ඉදිරිපත් කරන කර කථානායකතුමනි
ස්වභාවිකංගද
අයි
අංක 3 සභානායකතුමා
සභානායකතුමනි ඉදිරිපත් කරනවා
ස්වභාවිකංගද
අයි
අංක 4 සභානායකතුමා
ඉදිරිපත් කරනවා කථානායකතුමනි අංක 4
ස්වභාවිකංගද
අයි
අංක 5 සභානායකතුමා
අංක 5 ඉදිරිපත් කරනවා කර කථානායකතුමනි
ස්වභාවිකංගද
අයි
අංක 6 සභානායකතුමා
අංක 6 ඉදිරිපත් කරනවා කර කථානායකතුමනි
ස්වභාවිකංගද
අයි
අංක 7 ගරු චන්දිම වීරක්කොඩි මැතිතුමා
ගරු කථානායකතුමනි දස්සනා බෞද්ධ සංවිධානය සංස්ථාගත කිරීම සඳහා වූ පනත කෙටුපත ඉදිරිපත් කරමි. ඒ සඳහා අවසර ඉල්ලා සිටිමි.
ස්ථිර කරන්න. හරි බොහොම ස්තුතියි. යෝජනා පිළිබඳ දැනුම් දීම දිනට නියමිත කටයුතු අංක 104 දක්වා.
හා
ඔව්
අංක 2 3-4 අධිකරණ ඇමතුමා විසින් ඉදිරිපත් කොට පැහැදිලි කරනවා ඇති.
සබ්දිමෙතුමා
කරු කථානායකතුමනි අංක 1179 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය සංශෝධන පනත් කෙටුම්පත
පවුල් ලක්ෂණ කිරියල් මෙතුමා
කමිටු ඉස්සරට ආංශික අධීක්ෂක කාර්ක සභාවට මේ යොමු කළා තියෙනවද?
ඉදිරිපත් කරා උදේ මම. ඉදිරිපත් කරා වර්තාවද උදේ?
උපදේශක
went to the last week we had the meeting honorable member.
Why are you withdrawing the first truck?
No, I will explain.
No, why are you withdrawing the first truck?
I will explain that.
Right. Okay.
Right. Yeah, honorable member, the first one is the Code of Criminal Procedure Act number 15 of 1979. That's the pre-trial procedure. In terms of that, we are introducing pre-trial. But for us to do that, Judicature Act has to be amended and we have to appoint the pre-trial judges. So that both those things have to be simultaneously introduced. Otherwise, if you introduce this, this will become a part of the law, but the judges will not be there. So that is being drafted now at the legal draftment. We will introduce both together at the parliament on the same day. So we are not withdrawing, we are postponing it. No. We are not withdrawing. We are not withdrawing. We will present the both together. That's what we are trying to say. Right. Garu Kathanayakathumani ada dina devana katayutta hatiyata api idiripat karala thiyenawa taruna varadakaruwan pilibanda puhunu pasal aajñapanta sandaha yam kisi sanshodhanayak. මේ සියලුම සංශෝධන අපි ඉදිරිපත් කරලා තියෙන්නේ පුළුල් වශයෙන් අධිකරණ ශාස්ත්‍රය තුළ අපරාධ සිවිල් සහ වාණිජ නීතිමය සම්බන්ධයෙන් සිදු කරන ලබන පුළුල් සංශෝධනවල කොටසක් හැටියට. මේ සියල්ල අපි ඉදිරිපත් කරන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයට කරන අපරාධ නීතියට කරන සංශෝධන හැටියට. ශ්‍රී ලංකා නීති ශාස්ත්‍රය තුළ ළමා යුක්තිය විසින්දීම ගත් විට ළමා ළමයා යන වචනයට විවිධාකාර වූ අර්ථ නිරූපණ ලබා දීලා තියෙනවා. එහිදී ළමයි සහ තරුණ තනත්තන් පිළිබඳ ආඥා පනතෙන් ළමයා යන්න වයස අවුරුදු 14කට අඩු තැනැත්තක වශයෙන් අර්ථ නිරූපණය කරලා තියෙනවා. තරුණ වරදකරුවන් පිළිබඳ පුහුණු පාසල් ආඥා පනතේදී වයස 16යි 22යි අතර දරුවන් තරුණ තනත්තන් වශයෙන් දක්වා තියෙනවා. අපගේ නීතියන් තුළ පවතින මෙවැනි ඒකාකාරී නොවන තත්ත්වයන් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද විවිධ හානිකර මතවාදයන් රටේ නීති තත්ත්වය පිළිබඳව ඇති කරලා තියෙනවා. දැනට පවතින නෛතික රාමුව යටතේ වයස අවුරුදු 16ට අඩු ළමයි පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ විෂය පතයට ඇතුළත් වන අතර අධිකරණය විසින් විශෝධන ක්‍රියාමාර්ග නියම කිරීමේදී පරිවාස හා ළමාරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන සහතිකලත් පාසල් වැත මෙම ළමයින් යොමු කරන අතර ඔවුන් බන්ධනාගාර තුල සිරගත කරන්නේ නැහැ. එබැවින් මේ ළමයින් සම්බන්ධයෙන් ගත් විට අනුදත් සිවිල් පරිපාලනයක් දක්නට ලැබෙනවා. නීතිය උල්ලංඝනය කරන වයස අවුරුදු 16ට වැඩි ළමයින් සිරගත කරමින් හෝ තරුණ වරදකරුවන් සඳහා වූ පුහුණු පාසල් වෙත යොමු කරමින් අධිකරණය විසින් දඬුවම් පමුණුවනවා. මේ පිළිවෙත ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ සහතික කරන අපගේ බැඳීම් සමග අනුකූල නොවේ. වයස අවුරුදු 18ට අඩු කිසිම තැනැත්තෙකු සිරගත කරමින් දඬුවම් කිරීම නොකළ යුතුවේ. වයස අවුරුදු 18ට එළඹුණු එහෙත් වයස අවුරුදු 22ට සම්පූර්ණ නොකළ තැනැත්තන් තරුණ තැනැත්තක වශයෙන් අර්ථ නිරූපණය කිරීම පිණිස සහ අනුරූප අර්ථයම තරුණ වරදකරුවන් අර්ථ නිරූපණයේදී ලබා දීම පිණිස ඒ සංශෝධන ආඥා පනත සංශෝධනය කිරීම සඳහා තමයි අපි මෙම පනත ඉදිරිපත් කරලා තියෙන්නේ. තවද තරුණ වරදකරුවන් පිළිබඳ පුහුණු පාසල් ආඥා පනත පුරුෂ පාර්ශ්වයේ තනත්තන් සම්බන්ධයෙන් පමණක් අදාළ වන බවත් එහි ප්‍රතිඵලයක් වශයෙන් වරදකරුවන් කරන ස්ත්‍රී පාර්ශ්වයේ තනත්තන් සාමාන්‍ය බන්ධනාගාර වෙත යවන බවටත් ඔවුන් එහිදී වැඩිහිටි ස්ත්‍රී පාර්ශ්වයේ රැඳවියන් සමට එකට තබන බවටත් මෙම තත්වය ළමා වරදකරුවන්ට අදාළ අන්තර්ජාතික වශයෙන් පිළිගත් මූලධර්මවලට හා සිද්ධාන්තවලට පටහැනි බවත් මෙම විෂය පිළිබඳ උනන්දුවක් දක්වන පාර්ශ්වයන් රාශියක් මට කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කල්පනා කරලා තියෙන්නේ තරුණ දරුවන් සිරගත කිරීමේදී ඔවුන් අනිත් අය සමග එකට සිරගත කිරීම සුදුසු නැහැ. ඔවුන් පොදු සිරකරුවන් සමග එකම බන්ධනාගාරය තුල එකට හිටියොත් ඔවුන්ගේ අනාගතයට ඉතාමත්ම බරපතල ලෙස හා වැරදි ලෙස බලපාන්නට ඉඩ තියෙනවා. එම නිසා මේ තරණ වරදිකරුවන් වෙනස් කර හඳුනා ගනිමින් ඔවුන්ට වෙනම ක්‍රමවේදයක් අනුව
පුනරුත්ථානයට යොමු කිරීම සඳහා තමයි අපි මේ නීතිය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ අනුව ඒ අරුණාම මීට ඉස්සෙල්ලා ඒක පිරිමි දරුවන් විශේෂයට විතරයි අඳාල වෙලා තිබුණේ. එම නිසා ගැහැණු දරුවෝ ටික ආය යනවා පොදු සිරකාරියන් සමග. ඒකේ ගැහැණු දරුවන්ගේ අනාගතයට සුදුසු නෑ. එම නිසා අපි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් ආකාරයට ගැහැණු සහ පිරිමි යන දෙපාර්ශ්වයේම තරුණ අය සිරභාරයට ගත් විට පොදු සිර මැදිරිවලට නොදා ඔවුන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා නීති සැලසෙන ආකාරයට මේ සංශෝධන අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේකෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ දරුවන්ගේ අනාගතය ඔවුන් හැමදාම හිරගත කරලා වැරදිකරුවන් කරලා අපරාධකාරයෝ හැටියට සමාජයට යොමු කරනව වෙනුවට ඔවුන් හිරභාරයේ තියෙන තාලය තුල ඔවුන්ව පුනරුත්ථාපනය කරලා ඔවුන්ට අනාගතයක් හදලා දීලා ඔවුන්ට පුළුවන් වෘත්තීය පුහුණුවක් ලබා දීලා යලි සමාජගත කිරීමේ අවශ්‍යතාවය අපි හඳුනාගෙන තියෙනවා. ඒ සඳහා මේ ප්‍රතිපාදන උපකාරී වෙනවයි කියන එක මම පක්ෂයටයි මේ සභාවටයි දැනුම් දෙනවා. ඊළඟ පනතෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගරු කතානායකතුමනි, අපි සියලු දෙනාම දන්නවා බාල වයස්කරුවන්ට අවුරුදු 18ට වඩා අඩු අයට මරණ දඬුවම ලබා දීම කිසිසේත්ම සිදු නොකළ යුතු දෙයක් කියන එක. ඒක අපේ නීතියේ කාලයක් තිස්සේ හඳුනාගෙන තිබුණට පිළිබඳව කිසිදු ක්‍රමවේදයක් යොදාගෙන ඒක වෙනස් කිරීම සඳහා කටයුතු කරලා තිබුණේ නැහැ. ප්‍රායෝගිකව හැබැයි අවුරුදු 18ට අඩු අය දැන් මෑතකදී අභියාචනකාරදී නඩු තීන්දුවකුත් ප්‍රකාශ කරා අවුරුදු 18ට අඩු අයට මරණ දඬුවය ලබා දීම සම්පූර්ණයෙන්ම නුසුදුසු බව. ඒ අනුව තමයි ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වයස අවුරුදු 18ට සෑම තැනැත්තෙකුම ළමයෙකු වශයෙන් අර්ථ නිරූපණය කරලා තියෙන්නේ. අධිකරණයේ මතය අනුව යම් තැනැත්තෙකු වයස අවුරුදු 18ට අඩුවන අවස්ථාවකදී ඒ තැනැත්තාට එරෙහිව මරණ දඬනය ප්‍රකාශ කිරීම හෝ මරණ දඬනය වාර්තා කිරීම නොකළ යුතු බවටත් එම දඬනය වෙනුවට ජනාධිපතිවරයාගේ කැමැත්ත පවතින තුරු එම තැනැත්තා රඳවා තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කළ යුතු බවටත් දණ්ඩ නීති සංග්‍රහයේ 53 වන වගන්තියේ දක්වනවා. වරද සිදු කරන ලද අවස්ථාවේදී ඒ තැනැත්තාගේ වයස අවුරුදු 18ට අඩු නම් ඒ තැනැත්තාට එරෙහිව මරණ දඬනය ප්‍රකාශ කිරීම නොකළ යුතු බව එම වගන්තියෙන් සඳහන් නොවේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් වර්ණ සිදු කරන අවස්ථාවේදී වයස අවුරුදු 18ට අඩු නමුත් චෝදනාවට වරදකරු කරන විට වයස අවුරුදු 18ට වැඩි තැනැත්තන්ට විනිශ්චයකාරවරුන් විසින් මරණ දඬනය ලබා දීලා තිබෙනවා. ළමා යුක්තිය පසිඳලීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මත අවම රීති මගින් පළදායි සාධාරණ හා මානුෂීය ලෙස ළමා යුක්තිය පසිඳලීම බේජින් රූල්ස් සහතික කරනවා. පූර්ව නඩු විභාග අධියරේදී
ඕඩර් ප්ලීස් ඩෙපියුටි චේයර්මන් ඔෆ් කමිටීස් විල් ටේක් ද චේයර්.
ළමා යුක්තිය පසිඳීම සඳහා වන එක්සත් ජාතීන්ගේ සම්මතය අවම රීති මගින් පළදායි සාධාරණ හා මානුෂීය ලෙස ළමා යුක්තිය පසිඳලීම බේජින් රූල් සහතික කරනවා. පූර්ව නඩු විභාග අධියරේදී රැඳවුම් භාරයේ තැබීම පවා අවසන් විසඳුමක් ලෙස යොදාගත යුතු බවටත් වැඩිහිටි අපරාධකරුවන් සමග රඳවා තැබීමෙන් ළමයින් සාපරාධී දූෂණයට ලක්වීමේ අවදානමක් තිබෙන බවටත් හඳුනාගෙන තිබෙනවා. පිළිගැනීමකුත් තියෙනවා. ළමයෙකු විසින් කරන ඕනෑම අපරාධයක් සඳහා මරණ දඬුවම ලබා නොදිය යුතු බවටත් හුදෙක් ළමයාගේ සුභසිද්ධිය සහ ඔහුගේ හා ඇයගේ නඩුව සම්බන්ධයෙන් සලකා බැලීමේදී නියාමන සාධක විය යුතු බවටත් මෙම රීති මගින් බලකන්වයි. ඒ අනුව යම් තැනැත්තකු වරද සිදු කරන ලබන අවස්ථාවේදී අධිකරණයේ මතය අනුව වයස අවුරුදු 18ට අඩුවන අවස්ථාවකදී ඒ තැනැත්තාට එරෙහිව මරණ දඬනය ප්‍රකාශ කිරීම හෝ මරණ දඬනය වාර්තා කිරීම සිදු නොකළ යුතු නමුත් එම දඬනය වෙනුවට ජනාධිපතිවරයාගේ කැමැත්ත පවතින තුරු එම තැනැත්තා රඳවා තැබිය යුතු බවට අධිකරණය විසින් නියම කළ යුතු බවට පවතින හා පැහැදිලිවම ප්‍රකාශ වන අවිනිශ්චිතභාවය ඉවත් කිරීම පිණිස දඬ නීති සංග්‍රහයේ 53 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා මෙම කෙටුම්පත අපි මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මෙම කෙටුම්පතේ විධිවිධාන පවත්නා නීතියට හෝ කිසිසේත්ම අනනුකූල නොවන අතර මෙයින් අපි බලාපොරොත්තු වන්නේ අර මුලින් කියපු ආකාරයට කුඩා මේ අවුරුදු 18ට වඩා අඩු පුද්ගලයෙකුට මරණදණ්ඩනය නියම කරන අවස්ථාව වෙනුවට ඔහුව ප්‍රතිසංස්කරණය කරලා ඔහුට නීතිය අනුව පනවා ඇති දඬුවම් සහ විශෝධන ක්‍රියාපටිපාටියට සම්බන්ධ කරලා යලි සමාජගත කරන්නට. එම නිසා එම පනතටත් සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා. The next one, Honorable Deputy Chairman of the House, is regarding the some regulation into the Civil Procedure Code. The Civil Procedure Code cost regulation. Currently, the Civil Procedure Code cost regulation is governed by a gazette published in 1997. The prescribed rates of the bills of cost whether party and parties or between registered attorneys and client to be taxed by the registrar of the court. The said regulations are provided under section 214 read with section 840 of the Civil Procedure Code had not been revised since 1997 and are archaic, extremely low when compared to today's cost of litigation as the monetary value of the rupee has depreciated in a great deal over the time. A copy of the, therefore, I appointed an advisory committee to review the process of service of summons and the writ of execution under the Civil Law Reform Committee of the Ministry of Justice to pay attention to this area and develop and provide a draft scheme of cost of litigation in a timely and reasonable way. The advisory committee submitted a draft scheme of cost of litigation summarizing the basic step in a case and calculated the cost for those steps in a timely and reasonable way. Having considered the proposed scheme of cost litigation submitted by the said committee, the proposal was sent to the legal draftman department for finalizing the working draft, and thereafter we published the same on the Gazette Extraordinary 2234/67 on the 2nd of July 2011. The idea is when you tax in the cost in a civil matter between clients and clients and clients and the registered attorney to bring it into the current level and make it practical. Because we all know, like anything else, in 1997 to now, after 25 years, everything else has also appreciated and the value of the rupee had been depreciated across the board. We all know that. Accordingly, what we are trying to do is to give a meaningful, current and practical amount of money. So that will prevent frivolous litigation on the part of people who are seasoned litigators for no reason litigating, as a result of which genuine matters which had to be resolved in the parliament, in the courts, are getting delayed. So as a result of which, we feel this will ultimately address and support the administration of justice in genuine cases of civil dispute. So therefore, I expect the House, both sides of the divide, to support these two acts and also two bills and also this regulation to be passed in House. Thank you very much.
Thank you, Minister. Honorable Lakshman Kirwalla, you have 11 minutes.
Karu Niyojya Karaka Sabha Sabhapathiwadi Attavashayenma me panathwalata ape viruddhatawayan ne. අපි සහයෝගය දෙනවා. නමුත් අධිකරණයේ සහ යුක්තිය පසඳලීම සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න මෙවුව නෙවෙයි. අද අපේ රටේ විතරක් නෙවෙයි ජාත්‍යන්තර මතයක් ඇති වෙලා තියෙනවා. අපේ රටේ නීතියේ උත්තරීතර භාවය දවසින් දවස අඩු වෙනවා කියලා. මම ඔබතුමාට මතක් කරන්න කැමති යුරෝපා හවුලේ නිල්ධාරීන් අපි හමු වුණාම අපි කියන්නේ කලින් ඔවුන් කිව්වා මේ රට 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලබාගත් ජයග්‍රහණ එකින් එක මේ වර්තමාන රජයා අපස්සට හරවනවා කියලා. විශේෂයෙන්ම ස්වාධීන කමිෂන් ගැන. ස්වාධීන කමිෂන් වලට ව්‍යවස්ථා දායක සභාවට තිබ්බ නිදහස අද සම්පූර්ණයෙන්ම හකුලලා තියෙනවා. අද අධිකරණයේ පොලිසියට නීතිපති දෙපාර්තමේන්තුවට රාජ්‍ය සේවයට අද ස්වාධීන තීරණයක් ගන්න බෑ. ඒ තීරණ ඔක්කොම ගන්න විධායකය. අන්න ඒක තමයි අද අපේ රටේ තියෙන ප්‍රශ්න. මම අධිකරණ මැතිතුමාට කියනවා. එතුමා අලුතෙන් මේ පාර්ලිමේන්තුවට ආවේ මේවට සම්මාදම් වෙන්න එපා. මොකද ස්වාධීන කමිෂන් නැති කරුවේ අපි නෙවෙයි ගරු සභාපතිතුමනේ. ඇති කරුවේ චන්නිකා මැතිනිය. චන්නිකා මැතිනිය තමයි එදා ජනතා විමුක්ති පෙරමුණයි මහාචාර්ය ජී.එල්.සී. විසුත් එක්ක එක්ව වෙලා ස්වාධීන කමිෂන් නැති කරුවේ. අපි නෙවෙයි. නමුත් මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණයින් පස්සේ ඒ ස්වාධීන කමිෂන් නැති කරලා අධිකරණයේ පොලිසිය රාජ්‍ය සේවය නීතිපති දෙපාර්තමේන්තුව ඉහළ රජයේ නිලතල සියල්ලම විධායක යටතට ගත්තා. ඊට පස්සේ 19 අපි ඒකයි ස්ථාපිත කෙරුවා. 20 ඒක නැවතවරක් අර 18 වෙනි නිලියවත්තා සම්දෝධි තත්වයට ගියා. ඉතින් මම ගරු අධිකරණ මැතිතුමාගේ අහනවා ඔබතුමා එකද වෙනවද මේ ස්වාධීන කමිෂන් වල බලතල ඉවත් කිරීම ගැන? ප්‍රශ්නේ තියෙන්නේ එතන. මෙවමයි සිල්ලර වැඩ මේ පරත් ඉදිරිපත් කරන එක. අද අධිකරණයට ස්වාධීන තීරණයක් දෙන්න බැරි නම්, පොලිසියට තීරණයක් දෙන්න බැරි නම්, රාජ්‍ය සේවයට බැරි නම්, නීතිපතිට බැරි නම්, අද බලන්න පත්තරේ හැමදාම නිදොස් කරන නිදහස්. හැමදාම දැන් රටේ සාමාන්‍ය ජනතාව හිනා වෙනවා මේකට. නිදොස් කරන නිදහස් හැමදාම. අනිත් එක මේ නඩු පැවරුවේ කවුද? මේ නඩු පැවරුවේ ගරු සභාපතිතුමනි වර්තමාන අග්‍රවිෂයකාරතුමා නීතිපති කාලේ. වර්තමාන අග්‍රවිෂයකාරතුමා නීතිපති කාලේ තමයි මේ නඩු පැවරුවේ. එතකොට එතුමා පවරපු නඩු වර්තමානයේ ඉන්න අය නිදොස් කොට නිදහස් කරනව නම් අපේ අධිකරණය අත් වශයෙන්ම ඉතාමත් අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඉතින් මේවා තමයි වැදගත්. මම අධිකරණ මැතිතුමාගේ ඉල්ලීමක් කරනවා මෙවට මැදිහත් වෙන්න. මොකද ඉතිහාසයේ ලියනකොට ස්වාධීන කමිෂන් නැති කරන්න, මේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය නැති කරන්න කටයුතු කරන අය ඉතිහාසයේ කුඩු බක්කේට වැටෙන්නේ. අන්න ඒක තමයි වැදගත් දෙ. ඉතිහාසයට එක් වෙන්න ඕන නම් මේවට විරුද්ධ වෙන්න. ඔබතුමා අලුත් ඇමතිවරයෙක්. අධිකරණයේ, පොලිසියේ, රාජ්‍ය සේවයේ නිදහස නැති කරන්නේ අනෙක් ගැන විරුද්ධ වෙන අය තමයි ඉතිහාසයට එක් වෙන්නේ. අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුසලේ, යුරෝප හවුලේ මතයක් තියෙනවා මේ රටේ නීතිය උත්තරීතර භාවය දවසින් දවස නැති වෙනවා කියලා. ඉතින් ඉතාමත් වැදගත්. අද පරත් ගේනවා කිසිම සංවාදයක් නැහැ. 20 වෙනි සංශෝධනය ගෙනාවා. ආංශික අධීක්ෂණ කාරක සභාවට ඕසයිට් කමිටියට දැම්මේ නැහැ. පාර්ලිමේන්තුවට හදිසිය ගෙනාවා. දැන් ව්‍යවස්ථාවක් හදන්න යනවා. කවුද මේ ව්‍යවස්ථාව හදන්නේ? ජනාධිපතිතුමාගේ පෞද්ගලික නීතිගරුක මහත්තුරු. ඔබතුමා දන්නවා ව්‍යවස්ථාවක් හදන්න ඕන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවතුලින්. පෞද්ගලික නීතිගරුක මහත්තුරු හදලා මේක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම ඉල්ලීමක් කරන රජයේ මේ ව්‍යවස්ථාව තේරීම් කාරක සභාවකට දාලා අපේ අදහස් විමසන්න. ඇත්ත වශයෙන්ම විධායක ජනාධිපතිතුමා ආණ්ඩුවේ අයගෙන්වත් උපදෙස් ගන්න නැහැ. මේ ළඟදී එතුමා ජාතිය අරගෙන කතාබහ කළා. කිව්වා අපිට පොරොන්දු සියල්ලම ඉෂ්ට කරන්න බැරි වෙලා තියෙනවා, මම ඒක පිළිගන්නවා කියලා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව තමයි එතුමා විධායක ජනාධිපති උඩයෙන් පස්සේ 20 වෙනි සංශෝධනය ඔක්කොම බලතල ගත්තා. 19 යටතේ විධායක ජනාධිපතිතුමාගේ බලතල අගමැතිතුමාට, පාර්ලිමේන්තුවට, මන්ත්‍රීවරුන්ට, ස්වාධීන කමිෂන්ලට බෙදලා දුන්නා. බෙදලා දුන්නා. ඒ සියල් දෙනාටම ආණ්ඩු කරන්නේ වගකීමක් තිබ්බා. අද එහෙම නැහැ. අද ජනාධිපතිතුමා තමයි ඔක්කොම තීරණ ගන්නේ. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දන්නේ නැහැ මොනවා එනවද කියලා. ඇමතිතුරු දන්නේ කැබිනට් පත්‍රිකා එවනවා කලින් දැනුම් දීමකින් තොරව. එදාම සම්මත කරනවා. ඉතින් එතුමා තමයි මේ වකී බාර ගන්න ඕන වෙන කවුරුවත් නෙමෙයි. එතුමා ආණ්ඩු පක්ෂයත් එක්කවත් සංවාදයක් නැහැ, අපිත් එක්ක සංවාදයක් නැහැ. විපක්ෂයත් එක්ක. අනිත් රටවල එහෙම නැහැ. දැන් අලුත් ව්‍යවස්ථාවක් හදනවා මම රජයෙන් ඉල්ලීමක් කරනවා. මේ අලුත් ව්‍යවස්ථාව හදනකොට මේ ස්වාධීන කමිෂන්ලර ස්වාධීනත්වය ආරක්ෂා කරගන්න. අද ජාත්‍යන්තරයට ආණ්ඩු යන්න හදනවා. මම පැහැදිලිව කියනවා ජාත්‍යන්තරයේ ගරුත්වය එන්නේ නැහැ මේ ස්වාධීන කමිෂන් නිදහස් කෙරුවේ නැත්තම්. මේක කෙරුවත් විතරයි ආණ්ඩුවට ජාත්‍යන්තරයට යන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. අපේ අන්‍යවර්ෂය මම ඉල්ලීමක් කරනවා ගරු අධිකරණ මැතිතුමාගේ. එතුමා නීති ක්‍රමයේ හැටියට අධිකරණයේ ස්වාධීනත්වය උත්තරීතර ආයතනවල ස්වාධීනත්වය නැතුව මේ රට ඉස්සරහට යන්න බෑ. මම ඔබතුමාට කියන්න ඕන යහපාලන ආණ්ඩුව කාලේ අපි බලයටපත් උනේ.
Honorable member, you have 2 more minutes.
යහපාලන ආණ්ඩුව කාලේ අපි බලයටපත් උනේ ජනාධිපතිතුමාගේ බලතල හවුසි කරනවා කියලා. නමුත් අපිට අවශ්‍ය බහුතරය තිබෙන්නේ පළවෙනි කාරණේ. අනිත් එක ජනාධිපතිතුමාගේ බලතල අවශ්‍ය කරන ජනමත විචාරණයකට යට තිබුණ සභාර බලතල. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා. ඇත්ත වශයෙන්ම මම කියන්න ඕන අපි ශ්‍රේෂ්ඨාධිකරණයට ඇර දුන්න කෙටුම්පතේ ඩ්‍රාෆ්ට් එකේ ජනාධිපතිතුමාගේ බලතල 99% අයින් කරලා තිබ්බේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය තමයි කිව්වේ සභාරෙව්වට ජනමත විචාරණ ඕන, සමහරෙව්ව පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න පුළුවන් කියලා. අපි ජනමත විචාරණ අවශ්‍ය කොන්දේසි අපි ඉවත් කෙරුවා. පාර්ලිමේන්තුවෙන් සම්මත කරන්න පුළුවන් ඒවා තමයි අපි සම්මත කෙරුවේ. ඉතින් ඒ විදිහට තමයි අපි වැඩ කෙරුවේ. ධනවරි සංසදෙට ගියනකොට විපක්ෂයත් එක්ක සාකච්ඡා කෙරුවා. කාරක සභා කාමරවල පාර්ලිමේන්තුව ඇතුලේ දිනේෂ් ගුණවර්ධන මැතිතුමා එදා යෝජනා ඉදිරිපත් කෙරුවා. අපි ඒවා පිළිගත්තා. සංවාදයක් තිබුණා. අපිට තුරින් දෙකක් තිබ්බේ නැහැ. නමුත් දෙපැත්තම ඡන්ද දුන්නා ඒකට. අන්න එහෙමයි වැඩ කරන්න ඕන. අද ජනාධිපතිතුමා කියනවා මම අසාර්ථක වෙලා කියලා. ඒකට ප්‍රධාන හේතුව එතුමා. මොකද එතුමා ආණ්ඩුවේ ඇමතිවරුන් එක්ක සංවාදයක් නැහැ. මන්ත්‍රීවරුන් එක්ක සංවාදයක් නැහැ. අද තනියම වැඩ කළා.
Honorable member,
ඔව් අමාරු වැඩ කළා. අන්න ඒ නිසා මම
Honorable Gajendra Kumar Ponnambalam.
Honorable Mr. Kiriyala, if I may just ask you a question, why is it that your government was so frightened of a referendum? Because after all, I think the previous government for 10 years, because of the presidency and the way in which those powers were used, when your government came into power, in fact, there was a hope that there would be some fresh air into politics where a lot of progressive amendments will be made. So, Why didn't we take the advantage and go before the people?
Thank you.
Sir,
Honorable Lakshman,
I used to remind the Honorable Member that when the draft went to the Supreme Court, 99% of the powers of the President were given to the Prime Minister, Parliament and the Cabinet of Ministers. It's the Supreme Court that said, for these changes you need a referendum. And there are so many changes, it was difficult to ask for a referendum on so many issues. If it is one issue, it's possible, but so many issues. So that was the reason, and that was the decision taken at the highest level. So ultimately,
Honorable member, please wind up.
I will conclude. Ultimately, what we did was, we decided to do the changes that are possible through Parliament. So that is what really happened. Then my opinion is that make a sangwadiya tibba. ධානමය ගේනකොටත් ආණ්ඩුවයි විපක්ෂය අතර සංවාදයක් තිබ්බා. දැන් මේ විවස්ථාව ගේනවා අපි දැකලත් නෑ. ජනාධිපතිතුමාගේ ඩඩු වලට පෙරී හිටිචය තමයි විවස්ථාව දන්නේ. මේක අහලා තියෙනවද මේ වගේ දෙයක්? People who appeared for the president in these private cases.
Honorable member, please wind up.
Draft in the constitution. This is a joke. විහිළුවක්. ඉතින් අපි කියනවා මේ විවස්ථාව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට දාලා විපක්ෂයේ මතයත් අරගෙන තමුන්නාදලට ජාත්‍යන්තර වශයෙන් ඉස්සරහට යන්න ඕන. ස්වාධීන කමිෂන් ටික නැවතරක් ඇති කරන්න කියලා ඉල්ලීමක් කරමි මගේ වචන සල්පේ.
Thank you. Honorable Premnath C. Dolawatta, you have 9 minutes.
සුති විශේෂයෙන්ම පෞගිය කාලේ පුරාවටම අපේ රටේ කලාව ගැන කතා කරමු නිසා අද වෙනකොට ටෝකියෝ ජාත්‍යන්තර චිත්‍රපට උරුලේ අන්තර්ජාතික තරංකාරී අංශයට අශෝක හඳගම මහත්මයාගේ අල්බෝරදා චිත්‍රපටය සහ සංජීව පුෂ්පකුමාර මහත්මයාගේ ආසුකිර චිත්‍රපට දෙක තේරලා තියෙනවා. ඉතින් මම ඒ අයට සුභාශිංසන එක් කරනවා. විශේෂයෙන් මම බලාපං හිතනවා අර සංස්කෘතික පොලිසියේ පිහිටුඩු වලට කැපිලා මේ චිත්‍රපට අපේ රටේ ප්‍රදර්ශනය කරන්න බැරි වෙන විදිහට රේක් ඊනියා සංස්කෘතිකවාදීන්ගේ ඒ තර්ජන වලට අසු නොවේ කියලා මම විශ්වාස කරනවා. මොකද මේක ජාත්‍යන්තර දිනපු අවස්ථාවක්, ජාත්‍යන්තරයේ වැජබෙච්ච අවස්ථාවක්. ඉතින් අපි රටක් හැටියට සංස්කෘතිය සහ ඒ කලාව දේවල් එක්ක ඉස්සරහට යනකොට ගොඩක් දේවල් අපි තහනම් කරන්න වඩා අවබෝධයෙන් යුතුව වැඩිහිටි සිනමාවක්, වැඩිහිටි සිනමා අවශ්‍යතාවයක් තියෙනවා කියන කාර්යය මතක් කරමින් කලාවත් එක්ක වාර්ණය පැත්තකට දාන්න පුළුවන් සමාජයක් ගොඩනැගීමේ අවශ්‍යතාවය මතක් කරමින් අද සුවිශේෂී කාරණාවක් තමයි අද මේ රටේ සිද්ධ වෙන්නේ. අද තරුණ දරුවෝ කිසිම පුද්ගලයෙකු උපතින්ම අපරාධකාරයෙක් නෙමෙයි කියන කාරණය අපි කවුරු පිළිගන්න සත්‍යයක්. එහි බොහොමයක් වෙලාවට අපේ අපරාධ යුක්ති මූලධර්ම ක්‍රියාවලිය තුළ අපි දකිනවා අපේ රටේ එක්වරක් අපරාධයක් කරොත් තරුණ දරුවෙක් බන්ධනාගාරගත වුණාට පස්සේ සමහර ලාවට ඌ බන්ධනාගාරයෙන් එළියට එන්නේ අපරාධ සම්බන්ධයෙන් ප්‍රවීණයෙක් වෙච්ච උපාධියක් ගත්ත කෙනෙක් වගේ. හැබැයි අද අපි ගෙනෙන අද කිරියල්ල මහත්මයා උත්සාහ කරාට බොහොම අනුලුහුඩු කළා මේ වෙනස තකන්න. අද අපි ගේන්නේ ඉතාමත් වැදගත් දෙයක්. මොකක්ද? අපේ රටේ අවුරුදු 18ට අඩු පුද්ගලයෝ යම් වරදක් කරොත් ඒ පුද්ගලයන්ට එක පැත්තකින් මරණ දඬුවම් දෙන්නේ නැහැ. අනිත් පැත්තකින් ඒ අයට විශේෂයෙන්ම තරුණ වරදකරුවන් පිළිබඳ පුහුරු පාසල් ආඥා අපනත සංශෝධනය තුළ ඒ අයව ඒ තැන්වලට යොමු කළා. ඒ අයව පුනරුත්ථාපනය කිරීමේ හැකියාවක් එක්ක යම් වෘත්තීය අත්දැකීමක් එක්ක එළියට දාන්න තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒක තමයි ව්‍යුත්ත. ඉතින් මේ මෙවැනි කාරණා එක බැලුවාම මේ අපේ රටේ නීතියේ තිබ්බ විෂමතාවය, ඒ කියන්නේ තරුණ කුඩා දරුවෙක් කියන සංකල්පය තුළ තිබිච්ච විෂමතාවය වෙනස් කළා. අද අවුරුදු 18ට අඩු කියන தத்துவය අද මේ 50 කටුප්පත් සංශෝධනය කිරීම තුළ අද ගෙනල්ලා දෙල තියෙනවා. එතනින් එහාට ගියාම අපිට පැහැදිලිව කියන්න ඕනේ මේ අපේ රටේ අපරාධ නීති තුලම තියෙනවා. අපි දන්නවා සාමාන්‍ය අවුරුදු 18ට අඩු පුද්ගලයෙක් යම් වැරද්දක් කරාම ඔහුට ඒ අදාළ දඬුම මේරු මනස නැහැ කියන පූර්ණ නිගමනයක් තියෙනවා. ඒ අනුව අවුරුදු 18ට අඩු පුද්ගලයෙක් වැරද්දක් කරන්න බෑ කියලා අපි හිතන්නේ. ඒකම අවුරුදු 12ට අඩු කෙනෙකුට ස්ත්‍රී දූෂණයක් කරන්න බෑ කියලා තමයි අපේ පූර්ණ නිපිතියක් තියෙන්නේ. ඉතින් එතනින් එහාට කියලා අවුරුදු 18ක් පත් වෙච්ච පුද්ගලයෙක්ටත් යම් අපරාධයක් කරාම වරදකාරයෙක් වුණාම ඒ අයටත් යම් සහනයක් ලබා දීමේ ක්‍රියාවලියක් තමයි මෙතන සිද්ධ වෙන්නේ. ඒක විවෘත දෙයක්. ඒ ඉතාමත් හොඳ තත්වයක් හැටියට මම විශ්වාස කරනවා. ඒකම දැන් අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මම අද අපේ ජනාධිපතිතුමා නැවත වතාවක් මතක් කරලා තිනවා එක රටක් එක නීතියක් කියන සංකල්පය. ඉතින් එතුමාට ස්තුතිවන්ත වෙනවා. මොකද අපේ රටේ ජනතාව තුරෙන් දෙකක් අපිට ඡන්දය ලබා දුන්නේ එක රටක් එක නීතියක් කියන තැනට ගේන්නේ. ඒ කියන්නේ සමහර අවස්ථාවල අපි දකිනවා අපි ලෝකේ දියුණු ජාතීන් අතර ගත්තාම සමහර රටවල් වල ආගම කියන සංකල්පේ බොහෝ පැත්තක තියෙනවා. හැබැයි අපි දන්නේ අපි මේ තලයට යන්න ගියාම අපි හැම වෙලෙම ආගම කියන කාරණේ ඉස්සරහට දාගෙන ප්‍රදේශීය කියන කාරණේ ඉස්සරහට දාගෙන අපි බෙදිලා වෙන් වෙලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් පාලනය කරන නීතිය කියන தத்துவය ආගමෙන් බැහැර කරන්න, ප්‍රදේශයෙන් බැහැර කරන්න අපි ඔක්කොම කට ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සමහර අවස්ථාවල උතුරු කරේ ජනතාව පාලනවල තේසවලාමි නීතිය වගේ කාරණාවලදී, උඩරට අපේ සිංහල මිනිස්සු පාලනය කරන උඩරට නීති කාරණාවලදී, විශේෂයෙන්ම මුස්ලිම් සහෝදරරුන්ගේ මුස්ලිම් නීතිය තුල ආගම තුල පාලනය වෙන කාරණා තුලදී අපි බෙදලා වෙන් කරන ස්වරූපයක් තියෙනවා. ඉතින් අපේ රටේ ජනතාව තුනෙන් දෙකක ඡන්දයක් දෙන්නේ එක රටක එක නීතියක් කියලා කියන්නේ ওই විශේෂ නීතිය අවසන් කළා එක රටක එක නීතියක් ගේන්න ඕන කියලා කාරණයක් එක්ක. ඉතින් මම හිතනවා අද ජනාධිපතිතුමා එතුමාගේ පාලනය අවුරුදු දෙකකට ආසන්න කාලය තුළ එතුමා කියනවා නෑ අපි මේක නැවත මතක් කිරීමක් දාලා මේක කළ යුතුයි කියලා. ඒ සුවිශේෂී දෙයක්. ඒකම එතනින් එහා පැත්තේ කතා කරන දෙයක් තමයි ඒක එක රටක එක නීතියක් කියලා කියන්නේ හැමෝටම එක විදියට එක නීතියෙන් හැක හැන්දෙන් බෙදන්න ඕන කියන කාරණේ. මේක තමයි මේ කාරණා දෙක. මේ කාරණා දෙක. මොකද මට මතකයි මම මතක් කරන්න ඕනේ පැහැදිලිවම එදා මම ඉතින්නේ පහුගිය ජනාධිපතිතුමා පත් වෙන්න ඉස්සෙල්ලා දවස් දෙකකට විතර ඉස්සෙල්ලා තිබ්බ සටන වැඩසටහන සිරසි තිබ්බ මමයි ගෙවිදු මහත්තයා තමයි ඒකට ගියේ. Simultaneously I was on the Face the Nation program. ඒක pre-recorded program එක. ඒ අවස්ථාවේ අහනවා පැහැදිලිවම ඒ නිවේදකයා මෙන් අහනවා if you are candidate elected in this presidential candidate as a president whether he will use presidential pardon he will use in a bad manner the presidential pardon either mislead the presidential pardon මම ඒ වෙලාවේ පැහැදිලි කරනවා no he won't ඉතින් පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ පහුගිය කාලේ අපි දැක්ක රංජන රාමනායක මහත්තයා කොහොමද දුමින්ද සිල්වා මහත්තයාගේ ඒ අදාළ සිද්ධිය තුල මොන විදිහටද ඒ විනිශ්චයකරුවන්ට බලපෑම එළකලා දිනක අපි දැක්කා හැබැයි ඒ තුල අපේ සමහර අපේ මේ මන්ත්‍රීවරු ඔහුට ජනාධිපති සමාව දෙන්න කියලා කියද්දී මට මම ප්‍රතිපත්තිය වශයෙන් එය නැවත රීට්‍රයල් එකක් කියා යුතුයි කියන තැන තමයි මම හිටියේ මම ඒ නිසා ඔහුට කිසි ගැටලුවක් නෙමෙයි ඔහුට ප්‍රෙසිඩෙන්ෂල් සමාව දීම සම්බන්ධයෙන් මම අත්සන් කරේ නැහැ ඒ පෙස්සමට මොකද ඒක පැහැදිලිවම ඒක නැවත රීට්‍රයල් එකකට ගියා නම් ඒ සියලුම දෙනා සමාව ලැබෙනවා මොකද පැහැදිලිවම කවුරු හරි කෙනෙක් මාව මරන්න ආවම මම ආත්ම ආරක්ෂාවට මට වෙඩි තියන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ හැබැයි ඒක කවුරු හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කෝල් එකක් දීලා මිනිස්කාරයකට බලපෑම් කරනවා නම් ඒක වැරදි හැබැයි එදා ඔය කියන කිසියලුම කොමිෂන් සභාව තිබ්බා ඔය කොමිෂන් සභාව එක තමයි ඔය කියන ප්‍රශ්නේ ඇති වුනේ හැබැයි එහෙම ප්‍රෙසිඩෙන්ෂල් පාර්ඩන් එක ලැබිච්ච වෙලාවේ අර අනිත් අයටත් ඒ ප්‍රෙසිඩෙන්ෂල් පාර්ඩන් එක ලැබුණේ එතකොට අද ජනතාව බලාපොරොත්තු වෙනවා නීති ඉදිරියේ සිවුරු දෙනා සමාන විය යුතුයි එක පැත්තකින් නීතිය හැම එක නීතියකින් පාළලෙ වෙන්න ඕනේ අනිත් පැත්තෙන් සෑම දෙනාටම නීතිය බලවත්භාවය බලපසලකන්න නැතුව නීතිය හැමෝටම බලපාන්න ඕනේ හැබැයි අද පැහැදිලිව කියන්න ඕනේ මේ දෙකම අපි සාක්ෂාත් කරගන්න ඕනේ ඒක තමයි විවුර්ත ඉතින් ඒ නිසා තමයි අපි මේ සටන ගෙනියන්නේ ඒ සඳහා තමයි අපි මේ අවශ්‍ය කාරණා ඉස්ස කරමින්
යන්නේ
පැහැදිලිවම කියන්න ඕනේ අද අපිට මොන තරම් විවේචන එල්ල කරත් අපි කිසිම වෙලාවක මේ ඔය කියන විපක්ෂයේ මන්ත්‍රීවරුන් හිරේ දාලා නැහැ. එයාට විරුද්ධව නඩු විභාග කරලා නැහැ. දැන් අද නිරන්තරයෙන් කියනවා මේ නඩුවල නිදොස් කරන නිදහස් කරනවලු. ඔබතුමා මතක් කරන්න මේ දේශපාලන නඩු මේ. මේ දේශපාලන නඩුවල පහුගිය කාලේ පුරාවටම අපි ඒ අයගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව තියෙන කාලෙත් ජොන්සන් ප්‍රනාන්දු මහත්තයා නිදොස් කරන නිදහස් වුණේ ඒ පාලන කාලය තුල. අපි කිසිම වෙලාවක එහෙම විනිශ්චයකරුවන්ට බලපෑම් කිල්ල කරලා මේකට තීන්දුව తీරන නෙමෙයි. ඒ නිසා පැහැදිලිව කියන්න තමුන්නාන්සලා තමයි විශේෂ අධිකරණත් කියලා මේ ආකාරයට දේශපාලන වශයෙන් පැහැදිලිවම දඩයම් කිරීම ආරම්භ කරේ දඩයම් කිරීම කරේ ඒකම අද මේ අද පැහැදිලිවම සියලුම මේ රටේ මුස්ලිම් නායකයන් ඉල්ලා සිටින කරුණා කළ අපි ඔය කියන වෙනස් කිරීම අපි ඉවත් කරලා එක රටකට එක නීතියකට අපි ඕස්ට්‍රේලියාවට ගියොත් එහෙම ඕස්ට්‍රේලියාව කියන රටේ ඔය කියන ಜಾති ආගම් මත නීති පද්ධති නැහැ අපිට ගේන්න පුළුවන් එක තැනකට දැන් බලන්න අල් මේ පැහැදිලිවම afghanistan එකේ වෙලා තියෙන කාරණේ තමුන්නාන්සලාගේ මුස්ලිම් කාන්තාවන් ඉගෙන ගන්නද බෑ දරුවන් ඉගෙන ගන්න දෙන්නේ නැහැ අපි ඒ තත්වයකට මේ රට යනවාද කියන කප්පෙ තියෙනවා පැහැදිලිවම බැලුවම අද
මේ සිම්බල්
අපි උත්සාහ කරන්නේ මුස්ලිම් කාන්තාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්න ඒ අයගේ ඒ අය විඳින දුක් ඒවා නැති කරලා සාමාන්‍ය නීතියට ගේන්න ඒක තමයි ව්‍යුත්ත ඒ නිසා අන්තවාදීන්ට තියෙන ඉඩ සිංහල හෝ ඒවා දමිල හෝ ඒවා මුස්ලිම් හෝ ඒවා කිසිම අන්තවාදීත්වයකට ඉඩ දෙන්න හැකියාවක් වෙන්නේ අපිට පුළුවන් නම් මේ ජනාධිපතිතුමා නැවත මතක් කරපො අපේ රටේ ජනතාව 3/2ක් බහුතරයක් අපිට ඡන්දේ දීපු. ඒ 3/2ක් දුන්නේ එක රටක් එක නීතියක් කියන සංකල්පේ ගේන්න කියන කාරණේ අපිට සාක්ෂාත් කරන්න අපිට හයිය දෙන්න. තමුන්නාසිලාගේ සහයෝගය දෙන්න කියන කාරණේ මතක් කරමි මම නිහඬව බොහොම ස්තුතියි.
Thank you. Honorable Dr. Mrs. Harini Amarasuri, you have 4 minutes.
බොහොම ස්තුතියි. ගරු අමාත්‍යතුමා මේ ඉදිරිපත් කරලා තියෙන මේ සංශෝධන පිළිබඳ ළමා ආරක්ෂණය පිළිබඳ කරලා තියෙන සංශෝධන පිළිබඳ අපි සහයෝගය ප්‍රකාශ කරනවා මම හිතන්නේ ඒක වැදගත් සහ විය යුතු දෙයක්. නමුත් මේ අවස්ථාව මම පාවිච්චි කරන්න ඕනේ මේ ළමා ආරක්ෂණය පිළිබඳ නීති සංශෝධනය කරනකොට අත වශයෙන්ම මෙතන අවශ්‍ය වෙන්නේ වැදගත් වෙන්නේ මේ එකින් එක අරගෙන පොඩි වෙනස් කරනකම් කරන එක පමණක් නෙවෙයි ළමා ආරක්ෂණය කියන එක සම්පූර්ණ විෂයක් ඒක එකින් එකට බැඳිච්ච එකක් there is a multi sector collaboration that is essential here and the point is not just the legal reform honorable minister the implementation of these reforms is incredibly important and අපි දන්නවා මේ නීති ක්‍රියාත්මක කරනකොට මේ ළමා ආරක්ෂණය පිළිබඳ තියෙන ආයතන ඉතාමත්ම අපහසුතාවයකින් මේ කාලයක් තිස්සේ ඔවුන් ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට අවශ්‍ය ප්‍රතිපාදන සහ ඔවුන්ට අවශ්‍ය මුදල් වෙන්කිරීම කාලයක් තිස්සේ දැන් අඩු වෙමින් පවතින්නේ එම නිසා මේ ළමා ආරක්ෂණය පිළිබඳ නීති සංපාදනය කරන සහ නීති සංශෝධනය කරනකොට මේ එකිනෙක නීති එකිනෙකට ගැටෙන අවස්ථා වෙනස් කරනවා වගේම බොහෝ දුරට මේ මෙතන මේ මේවයි ගැටලු ඇති වෙන්නේ ළමයින්ට මේවා ක්‍රියාත්මක කරන්න යනකොට ආයතනිකව තියෙන ප්‍රශ්න ඒවයි තියෙන රෙගුලේෂන්ස් recruitment procedures, statutory, the circulars that affect how these institutions function. For instance, you talked about the certified schools, the remand homes that are there for children. But for many decades now, people have been fighting to increase resources for these institutions because often the children who are placed in these institutions face much greater problems than the
Honourable
cause
Mayor,
that
you have
sent
one more
them
minute
to these institutions in the first place. So I urge you, Honourable Minister, to please look at this in a holistic manner, not as separate laws that are not connected to each other, and to also pay attention to the implementation of these laws, because the implementation cannot happen just through legal reform, but by sufficient allocation for these institutions and for the functioning of these institutions, as well as the complete review of the regulatory mechanism that through which these institutions are expected to perform these functions. I have been to many of these institutions, and the situation of children in these institutions is completely unacceptable. There are huge delays in processing these cases, but much more than that, the treatment that they undergo in these cases, where they are ostensibly sent for rehabilitation but are subject to further abuse because of the lack of care and protection within these institutions, is a serious problem. And that cannot be fixed by legal reform alone. This requires a much more wider consultative, collaborative process whereby child protection is understood as in a holistic manner, where all the different elements of child protection are taken into consideration. So I urge you not to make these kind of piecemeal reforms, but rather to look upon this in a holistic way, interconnected also with regard to implementation of these laws and the very serious inadequacies
in
institutional structures. Thank you very much.
Thank you.